ගරු මනෝ ගණේශ මෙතුමා.
බොහොම ස්තුතියි අපේ මන්ත්‍රීතුමනි. මේ මඩ කොච්චරලා තියෙන්නේ?
Very little time, 7 minutes.
Unfortunately, the commotion had eaten up my time also. අද උදේ අපේ කොළඹ නගරේ උතුර කොළඹේ මෝදර කොට්ටාසේ අලුත් මාවත පාරේ ඉබ්බගේවත්තේ එවාගේ මෝදර දේශවල මහ ජනතාව මේ ලොක්ඩවුන් එකට කඩාගෙන පාරට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරා. ඒ සම්බන්ධ අද උදේ අපේ ප්‍රදීප් පුදුකොඩ අපේ දිස්ත්‍රික්කයේ සමාජකරණ කමිටුවේ සභාපතිතුමා මන්ත්‍රීතුමාට වාඩි වෙලා සිටිනවා. එතුමා අපි සභාව වැඩ කරනවා. එතුමා ඉන්නකොටත් මේ සභාව අවධානය මම ගෙනාවා ඒක. මා සභක මුජවරම මන්ත්‍රීතුමා සිටියා. ඒක මාජන නිවිදියාගේ වාකීමක් ඒක. තමුන්ගේ කොට්ටාසේ ආසනේ දිස්ත්‍රික්කයේ චන්දදායකයෝ මහපාඩේ උද්ඝෝෂණ කරනවා නම් මේ සම්බන්ධව මේ සභාවට තමයි කීලා වෙල කියන්න ඕනේ. එද මේ සභාව තියෙන්නේ. එනකොට සභාව තියෙන්නේ. සභාව තියෙන එකට තමයි තියෙන්නේ. උත්තරේ සභාව මේක. ඒක මම කරේ. කොතරම් දොස් කිව්වද? එතුමා දොස් කිව්වේ නැහැ. හැමදාම වගේ එතුමා අපි වැඩ කරනවා. මොකද මේ ප්‍රශ්නය දේශපාලන පිටකයේ ප්‍රශ්නය. COVID-19 ද දන්නේ නැහැ. SLPP ද SJP ද කියලා දන්නේ නැහැ. සිංහල දමිළ කියලා දන්නේ නැහැ. කොළඹද නැත්තම් ගම්පහද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි සම්බන්ධව අවධානය යොමු කරන්න ඕන. දැන් මේ අවස්ථාවේදී ලොක්ඩවුන් නිසා කොළඹ නගරේ උතුර කොළඹේ මැද කොළඹේ සහ බොරල් ආසනවල ජීවත් වෙන ජනතාව විශාල පීඩනයට පත් වෙලා තියෙනවා. කාට දන්නවද ඒක? අපි පොදුවේ කියන ශ්‍රී ලංකාවේ COVID-19 ගැන කතා කරනවා. නම් ෂෝට් ලිස්ට් කරා නම් බස්දාර පළාත. ඒක ෂෝට් ලිස්ට් කරා නම් කොළඹ දිස්ත්‍රික්කයේ. ඒක ෂෝට් ලිස්ට් කරා නම් උතුර කොළඹ. ඒ කියන්නේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූ බැන්ඩල්, ඉබ්බගේවත්ත, ඒ වගේ මැද කොළඹ චින්දපිටිය, කොච්චිකඩේ, කොටහේන දේශවල ඉරවලා තියෙන ජනතාව. ඒක පැත්තක ජනතාව ආසදිත වෙලා සිටිනවා. සමහර අය ඒකල ඉරවලා තියෙනවා. ඒක අමතරව ඒ ප්‍රදේශම ඉරවලා තියෙන නිසා, ඩොක්ටර් වෙලා නිසා ජනතාව වගේ දිනපත ආදායම් කඩාවැටලා තියෙනවා. මිනිස් කණ්ඩ නැ, බොණ්ඩ නැ, ජීවත් වෙන්න බෑ. මේ කතා කරන්නේ සභාපතිතුමනි, නාගරික දුප්පත් ජනතාව වෙනුවෙන්. නාගරික දුප්පත් කියන්නේ ගම්පලාත දුප්පත් කමට වැඩිය බරම දුප්පත් කමක් එකල්ලන්ට. වතර බිඳුවක් කරි සල්ලි නැත්තම් ගන්න බෑ. ඉතින් වැටලා ඉන්නවා එකල්ලන්ට. දැන් ඒකලා මං කියන මාසයක් දවස් 30ක් ලඟ වෙනවා ලොක්ඩවුන් වෙලා. 5000ක් දුන්න කැතුවා කියන හරි දන්නවා ඒක. නමුත් 5000 මදි තවත් වැඩි දෙන්න ඕන එකල්ලන්ට. මොකද කොළඹ නගරේ දිනපතා අම්බකර ජනතාව තමුන්ගේ අර මුදල පාවිච්චි කරලා එදා 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 වෙලා කනවා එච්චරයි. නෙක්ස්ට් ඩේ ලබන දවසේ වෙලගේ උදේ කියලා ආපහු අම්බ කරලා කනවා එච්චරයි. ඒවා ජීවත් ජනතාව තමයි නාගරික ජනතාව. එනසේ ජනතාව වෙනවා අපි පැටි සැටින්න ඕන. ඕනාව තියෙනවා. ඒ නිසා මේතුමා අපි කියන්නේ මේතුමා බලය දෙන්න කියලා. දිස්ත්‍රික් සම්බන්ධකර කමිටුව බලය නැහැ. අපි එබදම් තුන්සර අතරසරයක් අපි රැස් වුණා. දැන් එතුමා කිව්ව තව දවසක දෙකෙන් පස්සෙ රැස් වෙනවා කියලා. එතකොට බලදර ඕනේ. ඒකම සෞඛ්‍ය ප්‍රශ්නයක්. ටෙස්ටින් ඕන අපිට. ඒක PCR ටෙස්ටින්ද නැත්නම් මේ ඇන්ටිජන් ටෙස්ටින්ද ප්‍රශ්නයක් නැහැ. ටෙස්ටින් ඕන අපිට. ටෙස්ටින් 2000 දවසකට ඕනේ. දැන් වෙන්නේ 800 වෙන්නේ එතන. ඒකට වැඩි වෙන්නේ නැහැ. ඊයේ පෙරේදා අපි සාකච්ඡා කරලා සාකච්ඡා කරා ප්‍රධාන කොළ මානරස ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා අපිට පැවසුවා දා බලාපොරොත්තු වෙලා සිටිනවා දාක් වෙලා නැහැ දවස් දෙක වෙනවා එබදා වෙන්නේ නැහැ. මං කියන්නේ හාම්බෙන් ඉල්ල ටෙස්ට් කරන්න ඕනේ. ජනතාව බලාපොරොත්තු වෙලා සිටිනවා. ඒ නිසා විශාල ප්‍රශ්න වෙන්න තියෙන ජනතාව. දැන් බලන්න ෆ්‍රැන්සිය බලන්න තවත් බටේ රටවල බලන්න මිනිස් කඩාගෙන එළියට එනවා. ඒ වගේ දැන් දවස් කීපයකින් කොළඹ නගරේ ජනතාව තම ගෙවල් නිවස්වල සිට පාට බෑලා මේ නීති රීති කඩාගෙන පාට එන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. බරව තත්ත්වයක් ඒක. ඒක ඒකද ඔබතුමා අවදානම කියනාවේ. ඔබතුමා පෞද්ගලික දොස් කියන්නේ නැහැ. ඔබතුමා වැඩ කරනවා. ඔබතුමා බලදර නැහැ ඔබතුමාට. සෞඛ්‍ය වෙතරම ආන්න. එතන අගවතුමලන් අහගන්න. ආලා ඔද බලත අතර ගන්න ඒක වැඩ කරන්න අපි මොකද මේ මේ වැඩ මේ කරන්නේ අපි අපි යුද්ධය කරන්නේ කොරෝනාට විරුද්ධ යුද්ධය කරන්නේ කොවිඩ් වලින් යුද්ධය කරන්නේ අපි 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 කාටද පොදුවේ ඒකයි එනිද කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන මේ බරපතල ප්‍රශ්නය අපි අගනුවර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්නය කොළ ළඟල තියෙන ප්‍රශ්නය ගැන මේ උත්තර සභාවේ අවධානයම ගේන්න ඕන මොනවා තියෙනම්මට කතා කරේ දැන් මොදල සිට දැන් දැන් මම දුරකතර කෝල් කරගෙන ඉන්නවා වට්ස්ඇප් යවාගෙන ඉන්නවා මිනිස්සු සිංහල මිනිස්සු දමිල මිනිස්සු මුස්ලිම් මිනිස්සු ආගම් ජාතිවෙන් තොරව මිනිස්සු උත්තර කළ මිනිස්සු අනරවා දැන් මොකද මොකද වෙන්නේ කියලා අපිට අනාගතේ නැහැ කියලා ආනම ජනතාව ඔක්කොම කොරෝනා නැහැ එතන කොළඹ නගර ජීවත් වෙන ලක්ෂ අයමාරක් ජනගහනයට අයමාරන් අයමාර කොරෝනා නැහැ ආසතිය නෙවෙයි නමුත් මේ ලොක්ඩවුන් නිසා මිනිස්සු ඉරවිලා ඉන්නවා
මොන
කණ්ඩ දෙන්න ඕන ඒකද ආණ්ඩුවක් ඕන ඇයි ආණ්ඩුවක් ඕන ආණ්ඩුව කොරෝනා එතන තමයි ආණ්ඩුවකට උමනාව දෙන එතන තමයි ආණ්ඩුවට ආණ්ඩුවක් කියන්නේ ජනතාවට සන් ලබා දෙන්න ඕන ඒවා අවස්ථාව ඉදිරිපත් වෙලා වැඩ කරන ආණ්ඩුවක් තියන යන්ත්‍රණයක් ඕන එන්නේ සෞඛ්‍ය නිලධාරිවරුතරි පොලිසිය සහ අපේ අමුදා නිලධාරිවරුරි ඉතර කපේ වැඩ කරනවට දන්නවා නමුත් දේශපාලන නායකයද අපි දෙන්න ඕන දේශපාලන නායකත්වේ නැත්තම් අයියා කරේ නැත්තම් සෞඛ්‍ය නිලධාරිට වේවා පොලිසියට වේවා අමුදාට වේවා වැඩ කරන්න බෑ අපි කාට දන්නවා ඒක මොඩ වෙනවයි දන්නවා අපිට ඒක ඒ නිසා කොළඹ නගර ජීවත් වෙන ජනතාව ගැන ඒකට අවද යොමු කරන්න කියලා මේ ඔබතුමාලා අපේ සභාපතිවරුන් කියන කැමති තරුණ අලුත් තවක മന്ത്രിවරයෙක් එතුමා අපිට දන්න එතුමා මට දන්නවා එතුමා කැපේ වැඩ කරනවා ඉත වැඩ කරන්න ඕනන්ත බලතල ඔතමගේ ආණ්ඩුවට ඉල්ල ගන්න ඔබතුමා කියලා අගවතුමාට කතා කරන්න ජනාධිපතිවරුන්ට කතා කරන්න සෞඛ්‍ය මන්ත්‍රීට කතා කරන්න කතා බලතල ලබා ගන්න මොකද එකපැත්තක සෞඛ්‍ය ප්‍රශ්නය ටෙස්ටිං ඕන අපිට පරීක්ෂණ අවශ්‍ය අපිට බල පොඩ පරීක්ෂණ කරන්නේ ඇන්ටිජන් වේවා මම කිව්වා PCR කරන්න ඒ අනිත් පැත්තෙන් කඩා වැටිච්ච ආර්ථිකය රටේ ආර්ථික පස්සේ බලමු සිරබන් කුසිය ආර්ථිකය නිවසේ ආර්ථිකය කඩා වැට මිනිස්සු ඒ නිසා හෙටනිත මිනිස්සු දැන් අදාවා මට දන්න පොලිසියට ඒකට කතා කරා ඒක පාලනය කරගත්තා දවස් දෙක තුනක් වුණා නම් ඒ පාලනය කරන්න බැරි වෙයි අනිවාර්ය මිනිස්සු කඩාගෙන ඉලටයි කියලා මට දන්නවා ඒක තමයි මගේ ඔබතුමා අවධානය සම්බන්ධකයට කැමති ඔබ ස්තුතියි
Thank you very much for your cooperation and perfect timing. Garu Mahinda Amarawira Amathuma.
Garu Mulasanaruda Mantri Thumani. Ape Mano Ganeshan Amathumage kathawen passe thamai katha karanne. Ethumata mayeka deyak kiyanna kemathi metek kisindu rajayak me wage sahana adhara denne naha me wage viyasanayakata namuth thibena aarthika tattwe salakillata aragena unath puluwam uparima shaktiye මේ වෙනකොට බිලියන ගණනක් රජය මේ කෝවිඩ් වසංගත තත්ත්වය නිසා විපතට පත් වෙන ජනතාව වෙනුවෙන් සහන ලබා දීලා තියෙනවා. ඔබ කියන ඔය සියලුම ප්‍රදේශවලටත් ඒ රුපියල් 5000 දීමනාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ලොක්ඩවුන් කරන්න කියලා කියන්නේ කොළඹ නගර සභාවේ නගරාධිපතිතුමියත් කිව්වා මේකට ලොක්ඩවුන් කරන්න ඕන කියලා. එතන කොළඹ නගරාධිපතිතුමියට
ඔනබල් මනෝ ගණේෂ්
වගකීමක් තියෙනවා මේවට මදි නම් තව ටිකක් දෙන්න
මම නවසඳන් කරානේ දැන් මෙතන දේශපාලන පැත්තකට දාමු දේශපාලන කරන්න මම ආවේ නැහැ මම කතා අගල කියන්නේ සිංහලෙන් කතා කරේ දේශපාලන කරන්න ආවේ නැහැ දේශපාලන කරන්නේ නැහැ
උදව් කරන්න එහෙමයි අපේ ප්‍රදේශවල අපේ අපේ දිස්ත්‍රික්කවල ලොක්ඩවුන් කරපු වෙලාවේ අපි පුළුවන් විදියට ගිහිල්ලා අපි දේශපාලඥයෝ මේ මිනිසුන්ට උදව් කරා. ගම්වල ගිහිල්ලා මිනිස්සු ගිහිල්ලා උදව් කරා. එහෙමයි අපි වැඩ කරේ. එහෙම නැතුව මේක ආණ්ඩුවට විතරක් නෙමෙයික බාර දීලා ඉන්න අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ മന്ത്രിතුමනි ඊට කලින් එතුමාට කලින් කතා කරා පොන්නම්බල මන්තුමාගේ කතාව මම අහගෙන හිටියා මම දැක්කේ නිකන් LTT එක වෙනුවෙන් කතා කරා වගේ. ප්‍රභාකරන්ගේ අවතාරයක් මෙතනට ආවා වගේ තමයි එතුමාගේ කතාව තිබුණේ මෙන්න මේ වගේ කට්ටිය නිසා තමයි දෙමළ මිනිස්සුන්ට මේ අසාධාරණේ වෙන්නේ මම මේ ප්‍රදේශවල ගිහිපු කෙනෙක් මං කෘෂිකාර්ම ඇමති දීවර ඇමති විදියට ওই ප්‍රදේශවල ගිහිල්ලා දෙමළ මිනිස්සුන් මුණ ගැහුණා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න මේගොල්ලන්ගේ ප්‍රශ්න නෙමෙයි ඒ මිනිස්සුන්ගේ අවශ්‍ය දේවල් මේ රජය තේරුම් අරගෙන තියෙනවා එදා දැන් එතුමම කියනවා පෙට්‍රල් බෝතලේ රුපියල් 1500ට ඒ කාලේ වික්කා කියලා ඒ කාලේ ගත්තේ 1500ට කියලා ඒ වගේම ගොවියට නිෂ්පාදනයේ විකුණ ගන්න බැරි වුණා දීවරයට විකුණ ගන්න බැරි වුණා කියලා ඇත්ත ඒ යුගයේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වෙලාවේ අවසන් කළා ඒ මිනිසුන්ට අද මේ කොළඹ මිනිස්සයා පෙට්‍රල් බෝතලේ ගන්න මිලටම ගන්න පුළුවන්. ඒ වගේම එදා එළවලු ටික මාළු ටික එල්ටීටී එක හරහා තමයි වික්කේ. කොළඹ මිලට වඩා භාගයකටත් අඩුවෙන් ඒ මිනිසුන්ට සල්ලි හම්බුනේ. අද නියම මිලටම ඒටි විකුණ ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම උතුරට කියලා වෙනම සලකන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ ප්‍රදේශයේ දැවැන්ත සම්වර්ධනයක් කළා තියෙනවා. විශාල සම්වර්ධනයක් කළා තියෙනවා හැම පැත්තෙම වැළුවත්. අද වෙනකොට විදුලි බලය නැති ගෙවල් ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. සියලුම දෙනාට විදුලි බලය ලබා දීලා තියෙනවා. දැන් ඒ වගේම ජලය ලබා දෙන්න. මේ ගිය සතියට කලින් සතියේ කැබිනට් මණ්ඩලයේ වාසුදේව නානාකාර මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මුහුදු ජලය පිරිසිදු කරලා දෙන්න. ඒක ටිකක් වියදම වැඩි. ලංකාවේ කොහෙවත් ජනතාවට එහෙම විශේෂත්වයක් දක්වන්නේ නැහැ. බිලියන ගානක ව්‍යාපෘතියක් ලබන අවුරුද්දේ නැත්නම් මේ තව මාස ගානක් ඇතුළත ආරම්භ වෙනවා ඒ උතුරු ප්‍රදේශ යාපනයටත් කිලිනොච්චියටත්. ඒ වගේම ඒකෙන් පවුල් 20,000කට වැඩි. ඒකට පවුල් 20,000කට වැඩි ප්‍රමාණයකට ජලය ලබා දෙන්න කටයුතු කරනවා. ඒකට බලන්න කොහෙද පටන් ගත්තේ මේ මෙතුමා දැන් කැබිනට් පත්‍රිකාව ආවේ දැන් ගිය සතියේ උනේ සතියේ. දැන් සති දෙකයි කැබිනට් පත්‍රිකාව ඇවිල්ලා. ඉතින් දැන් ඉස්සරහට පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ වගේ ව්‍යාපෘති රාශියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන ඊට අතිරේකව දැනටමත් ප්‍රදේශ ගණනාවකට ජලය ලබා දීලා තියෙනවා. තව ජල යෝජනා ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ වගේම වැව් විශාල ප්‍රමාණයක් සකස් වෙනවා. ඒ වගේ යටිදල පහසුකම් සකස් කිරීමේ වැඩපිළිවෙල දියත් කරන සූදානම් වෙලා තියෙන බවත් පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ එතුමට. ඒ වගේම තමයි ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මොකද්ද? තමන්ගේ නිෂ්පාදනයට මිලක්. මේ උතුරු කරේ ජනතාව එදා 77 යුගයේ ගැන කතා කරනවා. තවම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ගැන කතා කරනවා. මොකද ඒ අයගේ ගොවි ජනතාවගේ නිෂ්පාදනයට එදා මිලක් ලැබුණා. නමුත් ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආවම ගොවිය ගැන කල්පනා කරේ නැහැ. ගොවි අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. නමුත් මේවර අයවැය ලේඛනයනුත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර අයවැය ලේඛනයත් ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියත් අනුව නැවත ගොවිය නගා සිටුවන වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙලා තිබෙනවා. සියලු දේ රටින් ගේනවට දිහා බලාගෙන ඉන්නේ නැතුව රටේ ගොවි ජනතාව ගැන විශ්වාසය තියලා එයාට ආධාර උපකාර කළා. එයාට මිලක් ලබා දීලා ඒ ගොවිය ශක්තිමත් කර වැඩසටහන් ගණනාවක් මෙවර අයවැයලියක ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ධීවර ජනතාව ගැන විශ්වාසය තියලා ඒ ධීවරයා නගා සිටුවීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා තියෙනවා. දැනටමත් උතුරු කරේ වරායවල් ගණනාවක ධීවර වරායවල් වැඩ ආරම්භ කළා තියෙනවා. ලංකා පුරාම ධීවර වරායවල් වල වැඩ ආරම්භ කළා තියෙනවා. වැඩි ප්‍රමාණයක් උතුරට තමයි ලබා දීලා තියෙන්නේ. මඩ මතකයි මම මේ වෙලාවේ ඒ සැලැස්මට දායක වෙන්න මට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ රජයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ට ලැබුණේ ඡන්ද ලැබුණේ නැහැ කියලා එහෙම කිසිම ජන කොට්ටාසයක් මෙන් කළ සලකන්න සූදානමක් නැහැ. තමන්ට ඡන්ද දුන්නද නැද්ද කියන එක නෙමෙයි එතුමා සියලු දෙනාගේ ජනාධිපතිවරයා විදියට මුළු රටම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙලා තියෙන. ඒ සඳහා අතිවිශාල මුදලක් හැම ශ්‍රේෂ්ඨයකටම යටිදල පහසුකම් සංවර්ධනය සඳහා යොදවලා තියෙනවායි කියන එකත් මා සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අයවැය ලේඛනයේ තව විශේෂත්වයක් තමයි අඩු ආදායම් පවුල් ලක්ෂයක් වෙනුවෙන් උතුරේ දකුණේ හැම ප්‍රදේශවලම ඒ පවුල් ලක්ෂයකට සූර්ය බල කට්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේක රජය නොමිලේ තමයි දෙන්න තීන්දුව කළා තියෙන්නේ. මේ වැඩපිළිවෙළත් එක්ක එක පැත්තකින් අඩු ආදායම් ලාභීන්ට විදුලිය බලය සඳහා ගෙවන්න වෙන මුදල ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම පුනර්ජනනීය විදුලි බලය ලබා ගන්න ක්‍රමවේදයක් විදිහට ඒක අපිට හඳුන්වන්න පුළුවන්. විදුලි බල ශේෂ්ඨයේ දැවැන්ත වෙනසක් ඇති වෙනවා. LNG බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. මේවා පරිසර හිතකාමි විදුලි ව්‍යාපෘති වෙනුවෙන් මේ විශාල මුදලක් ලබා දීලා තියෙනවා. මේ සියල්ල කරන්න අමතක කරන්න හොඳ
නැහැ.
මේ සියල්ල කරන්නේ ජනාධිපතිතුමා පත් වුණු ගමන් අතිවිශාල බදු සහන ගණනක් මේ රටේ ජනතාවට ලබා දෙමින් තමයි. ඒ වගේම ජනතාව වෙනුවෙන් සහන විශාල ප්‍රමාණයක් ලබා දෙන ගමන් තමයි මේ වගේ සම්වර්ධන ව්‍යාපෘති වලට මුදල් ලබා දෙන්නේ කියන එකත් මා සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ පෞගේ කාලය ඇති කරගත්තු ක්‍රියාවලියන් නිසා බැංකු මොලිය ඉතාමත් ක්‍රමානුකූලව වරින් වර අඩුක මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒතර ආයෝජනය කරන අයට අවස්ථාව තියෙනවා. ඒක උතුරේද දකුණේද කියලා නෑ, හැම තැනකම ඒ ආයෝජනය කරන අයට ව්‍යාපාර පටන් ගන්න, කර්මාන්ත පටන් ගන්න, දිරිගන්නන්න තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ වගේම කුමන බාධක කුමන තත්ත්වයන් තිබුණත් ලෝකයේ සියලුම රටවල ආර්ථිකය පහළට යන ගමන් ඒ අභියෝගයටත් මුහුණ දෙමින් ඩොලර් එකේ මිල නැත්නම් විදේශ විනිමය ඒ වටිනාකම ඩොලර් එකේ වටිනාකම ආරක්ෂා කර ගැනීම සඳහා මේ රජයේ දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙම නොවෙන්නට අද වෙනකොට ඩොලර් එක රුපියල් 200ට එහා ගිහිල්ලා තියෙනවායි කියන එකත් මා සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම මා තව යමක් කියව යුතු වෙනවා. ඊයේ දිනේ රාසමාණික්ක මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ තිබුණා වැලි පර්මිට් වගයක් දීලා කියලා මඩකලපුව ප්‍රදේශයේ. මම ඒකෙදි කියන්න කැමති කිසිම දකුණේ කිසිම කෙනෙකුට මේ දිස්ත්‍රික්කේ හැර වෙන කිසිම කෙනෙකුට එහෙම වැලි පර්මිට් නිකුත් කළත් නැහැ, එහෙම නිකුත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ වගේම අනවශ්‍යයක් ඒ ප්‍රදේශවල සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කරගෙන තමයි අපි සියලු කටයුතු කරන්නේ. සංවර්ධනය සඳහා වැලි අවශ්‍ය වෙනවා, ඒ වගේම ගල් අවශ්‍ය වෙනවා, පස් අවශ්‍ය වෙනවා. ඒ සියල්ල ලබා දීමේදී අපි පරිසරයත් ආරක්ෂා කරමින් තමයි ඒ සම්බන්ධයට කටයුතු කරන්නේ කියන පණිවිඩයත් ලබා දෙමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මාණ්ඩ හිඳ වෙනවා.
ස්තුති. කරු ජේසී අලෝතුල මෙතුමා.
කරු මුලාසනුරුට මන්ත්‍රීතුමනි, ඔබතුමාට බොහොමත්ම ස්තුති. විශේෂයෙන්ම 2021 අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට අභියෝග ගණනාවක් මුණ දෙන්න තියෙනවා. ඒකදී පැහැදිලිවම කියන්න ඕනි, අද වර්තමාන තත්ත්වයේ තියෙන මේ වසංගතය COVID-19 තත්ත්වයට මුණ දෙන ආකාරයෙන් අපි කොයි විදිහටද සූදානම් වෙලා තියෙනවා කියන එක අපේ අගමැතිතුමාගේ මුදල් අමැතිතුමාගේ අයවැය කතාවේදී අපට සෑහීමකට පත් වෙන බැරි ආකාරයෙන් තමයි කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකදී පැහැදිලිවම කියන්න ඕනි, මේ අභියෝගය තුල එක පැත්තකින් සෞඛ්‍ය අංශය හරහා ඒ කාරණා ඉටු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ යෝජනා තුල තියෙනවාද? ඒ වගේම අනිත් පැත්තෙන් ආර්ථික වශයෙන් අද තියෙන මේ බැරාරුම් ප්‍රශ්නයට අවශ්‍ය අංශවලට අවශ්‍ය විදිහට මේ ප්‍රතිපාදන වෙන් කළා තියෙනවාද? විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම අපි දකිනවා අද ලංකාව තුලත් රට තුලත් ඒ වගේම ලෝකයේ ඉන්න විශේෂඥයන්ගේ මතය අනුව මේක ටික කාලයක් ඉස්සරහට යන කාරණාවක්. ඒතර ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මොකද්ද අපේ? අද මේ වෙනකොට අපි දකිනවා අංශ ගණනාවක වැඩ කරපු ජනතාව තමන්ගේ රැකියා අහිමි වෙලා තියෙනවා, විශේෂයෙන්ම සංචාරක අංශේ. ඒතර ඒ සංචාරක අංශේ රැකියා අහිමිව ගණන් හදලා බැලුවොත් ලක්ෂ 2-3කට ආසන්න ප්‍රමාණයකට ආදායම අහිමි වෙලා තියෙනවා මාස ගණනාවක්. ඒ වගේම තමයි කර්මාන්ත අංශේ, විශේෂයෙන්ම ඇඟලුම් ඇතුළු තවත් කර්මාන්ත ගණනාවක රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ වගේ තමයි විදේශ රැකියාවල අපේ ප්‍රධානම ආදායම ලබා දෙන විදේශ රැකියා අංශේ. දැන් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන 50,000කට ආසන්න ප්‍රමාණයක්, තව ඉල්ලීම් කරලා තියෙන 50,000ක් විතර, තව ලක්ෂයක් විතර ඒ රටවල් 16කේ රැකියා අහිමි වෙලා ඉන්නවා. ඒ තත්ත්වය තුළ රජයක් හැටියට මොනවද මේ අය මේ ශේෂ්‍ර ආරක්ෂා කරගන්න, මේ අය ජීවත් කරවන්න අරන් තියෙන වැඩපිළිවෙල? අපි බලාපොරොත්තු වුණා අයවැය කතාව තුළ ඒ සඳහා යෝජනා තියෙයි කියලා. අපි බලනකොට මේ අයවැය යෝජනා දිහා බැලුවාම මේවා එහෙම පිටින්ම අමතක කරලා දාලා තියෙනවා. එතකොට මේ සෞභාග්‍ය දැක්ම, රට හදන සෞභාග්‍ය දැක්ම තුළ තියෙන යෝජනා මේ අයවැය තුළ තියෙනවද? පැහැදිලිම කියන්න ඕනේ, මේ කොවිඩ් තත්ත්වය තුළ අද අසරණ වෙලා ඉන්න මේ ශ්‍රේෂ්ඨවලට වෙනත් රටවල් විශේෂයෙන්ම තමන්ගේ දළ දේශීය නිෂ්පාදනයෙන් 100% වැළුවා අපේ අල්ලපු රට ඉන්දියාව වෙන් කළා තියෙනවා 15% මුදලක්. එතනින් එහාට ගියාම යුරෝපයේ ගත්තත් අනික් රටවල් ගත්තත් අපේ අසල්වැසි රට ගත්තත් විශාල මුදලක් වෙන් කළා තියෙනවා මේ අය සුරක්ෂා කරලා, එහෙම නැත්නම් මේ අය ජීවත් කරවා. දැන් අපේ මට කතා කරන්න ඉස්සලා කතා කරා අපි ඇමෙත්තුමා කෝ අපි රුපියල් 5000ක් දෙනවා මේවායි කවුද දීලා තියෙන්නේ කියලා ඇහුවා. ඉතින් රුපියල් 5000ක් දීලා මේ අත හොද ගන්න පුළුවන්ද මේ වගේ ප්‍රශ්නයක් තුල? ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද අපි ආසියාවේ එහෙම නැත්නම් දකුණු ආසියාවේ ගත්තත් ආසියාවේ ගත්තත් යුරෝපයේ ගත්තත් මේ හැම රටකම තමන්ගේ දළදේශීය නිෂ්පාදන ජාතික ආදායමෙන් 10%ක් 15%ක් අතර ගානක් මේ ව්‍යසන නිසා ඒ අකරතැබ්බ එහෙම නැත්නම් අමාරු වැටලා ඉන්න අය ජීවත් කරවන්නේ. එයාට ඒ සහන ලබා දෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම අපි ලබා දීලා තියෙන සහන දිහා බැලුවම අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 0.03% සියයට. දැන් එතකොට ගියා අපි නිදහස් සෞඛ්‍ය දෙනවා, නිදහස් අධ්‍යාපන දෙනවා කියලා. ඒවා කොහොම සාමාන්‍ය තත්ත්වය තුළ අපේ රට තුළ තිබුණා. ඉතින් ඒ නිසා අද මේ අවශ්‍ය මේ අද සිදුවලා තියෙන අභියෝගයට අවශ්‍ය පියවර මේ අවේ යෝජනා තුළ ලබන අවුරුද්ද ඇතුළත ක්‍රියාත්මක කරන්න මේ රජය අසමත් වෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි පුලසුරු ගරු මන්ත්‍රීතුමනි, අපි පැහැදිලිවම කියන්න ඕනි මේ රජයේ මේ වෙනකොට අපි දැක්කා මේ රජයේ අමාත්‍යවරයෙක් ද මෙතන ඉන්න අපේ වාසුදේව මහත්තයා කිව්වා ඊයේ මේ දැන් අද මේ ව්‍යසනයට අවශ්‍ය එන්නත් අද ලෝකේ පුරා මේක ජනප්‍රිය වෙලා එහෙම නැත්නම් ඒ එන්නත් ලබා ගැනීම සඳහා පෝලිමේ ඉන්න වෙලාවක එතුමා ප්‍රකාශ කරා මේ පාර්ලිමේන්තුවේම
මල්බ මෙම්බර්ස් ටු මිට්
සර් නෑ කියලා කිව්වා. ඉතින් ඒ නිසා ඉතින් ඔබතුමා කිව්වනේ ඉතින් දැනට උඹලා නෑ නෙවෙයි අද ඔබතුමා දන්නවද අද தත්ත්වය අද தත්ත්වය තුල අද ගරු
වෙලාව නම් ප්‍රශ්නයක් තියෙනවා
අද தත්ත්වය
ගරු සරත් කොන්සකමෙතුමා
වෙලිච්ච වට්ටක් වලට එන්නත් ඕනේ නෑනේ
sorry that's not a point of order I'm very sorry ගරු ජේසේවත් මෙතුමා
ඔව් එතුමා විතරක් නෙවෙයි මේ කැබිනට් මණ්ඩලයේ මැතිවරු කිව්වා මේ මීයොන් මී ලංකාවේ මීයොනේ මේ කිව්වා මීයොන්ට ගහන එන්න. එතකොට ගරු මන්ත්‍රීතුමනි අද ආණ්ඩුවේ ආකල්ප ඒකයි. අද ලෝකේ වෙනත් රටවල් තමන්ගේ රටේ ජනතාව බේරගන්න මේවා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා ඒ වැඩපිළ ක්‍රියාත්මක කරනවා. මුල ඉඳලම කොවිඩ් සම්බන්ධයෙන් මේ අය මැතිවරණ පෙර කිව්වා අපි තමයි ඉස්සරහින් ඉන්නේ කියලා නොයෙකුත් දේවල් කතා කරලා ඒ දේශපාලන වාසිය අරගෙන අද ජනතාව ගෙවල් ඇතුලේ පාරේ මැරෙනකම් බලාගෙන ඉන්න ආණ්ඩුව බවට පත් වෙලා තියලා ලැජ්ජයි. ඒ හැම අංශකින්ම මේ රජයේ මේ රජය අද අසමත් වෙලා තියෙනවා.
අද
මේ රජය අද මෙවැනි ව්‍යසනයක් තුල අද මොකද්ද කරන්නේ? අද ගංගා වලට මුට්ටි අතාරමින් මේ වෙනත් මාර්ග දිහා බලාගෙන ඉන්න රජය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, ගරු මුලාසනුරු මන්ත්‍රීතුමනි, අපි පැහැදිලිවම කියනවා මේ ආයවැය යෝජනා දිහා බැලුවාම විශේෂයෙන්ම මේ රටේ ජනතාවට ලබා දුන්නේ පොරොන්දු සෞභාග්‍ය දැක්ම මේ රටේ කිව්වා සතුටින් ජීවත් වෙන පවුලක් සම්බන්ධයෙන් කතා කරා. මම අහනවා මේ රජයේ අමාත්‍යවරුන්ගෙන් අහනවා අපි මේ රජයෙන් අපි අහනවා අද ජනතාව සතුටින්ද ජීවත් වෙන්නේ? ඉතාමත් අසහනකාරී තත්ත්වයක් තුළ අද තමන්ට ජීවත් වෙන්න බැරුව කනබොන දේවල් ටික හොයාගන්න බැරුව අද මේ කොවිඩ් තත්ත්වය තුළ පවා ඒ අනාරක්ෂිතභාවය තුල පවා අද පාරට බහින යුගයක් අද ඇති වෙලා තියෙනවා කියන එක පැහැදිලිව මතක් කරන්න ඕනි. ඉතින් ඒ නිසා අපි රජයට කියනවා දේශපාලන වශයෙන් නෙමෙයි රටේ ජනතාව ජීවත් කරන වැඩපිළිවෙළක් සඳහා අවධානය යොමු කරන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
Honorable Jeevan, my sympathies on your father. Your father was a great friend of my father. I must place it on record.
Thank you for your sympathies. முதலாவதாக கௌரவ ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மற்றும் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களுக்கு என்னோட நன்றியை தெரிவிச்சுக்கிறேன் மலையக மக்கள் சார்பாக. ஏன்னா இந்த வரவு செலவு திட்டம் 2021 மலையக மக்களுக்கு முக்கியத்துவம் தந்திருக்காங்க. இந்த தருணத்தில் நான் சொல்ல விரும்புவது என்னன்னா 1980 பென்ரித்த ஸ்டேட் அவிசாவில் மறைந்த தலைவர் சௌமியமூர்த்தி தொண்டமான் அவர் வந்து முதல் தனி வீடு திட்டத்தை கொண்டு வந்தார். அதைத் தொடர்ந்து மறைந்த தலைவர் ஆறுமுக தொண்டமான் மற்றும் மறைந்த முன்னாள் அமைச்சர் சந்திரசேகர் அவர்கள் கிட்டத்தட்ட 35,142 வீடுகளை கட்டியிருக்காங்க. தனி வீடுகள் தோட்ட தொழிலாளிக்கு யாருக்காச்சும் ஆதாரம் தேவைன்னா நான் சமர்ப்பிக்க தயார். அது மட்டும் இல்லாம இந்த வரவு செலவு திட்டத்தில் என்னோட அமைச்சின் கீழ் வர பிஹெச்டி நிறுவனத்துக்கு எதிர்காலத்தில் தனி வீடு திட்டங்களை உருவாக்க நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கு. அது மட்டும் இல்லாம 2016-17 மற்றும் 2018 கட்டப்பட்ட வீடுகள் இன்னும் தண்ணி வசதி, மின்சார வசதி, ரோட்டு வசதி இல்லாம இருக்கு. இதெல்லாம் சரி கட்டுறதுக்கும் காசு ஒதுக்கீடுபட்டிருக்கு. அதுக்கு என்னோட நன்றியை தெரிவிச்சுக்க. அது மட்டும் இல்லாம இதோகா மற்றும் மலையக மக்கள் வந்து கல்வி அமைச்சர் ஜிஎல் பீரிஸ் அவர்களுக்கும் முன்னாள் உயர்கல்வி அமைச்சர் பந்துல குணவர்தன் அவர்களுக்கும் விவசாயத்துறை அமைச்சர் மைந்தானந்த் அவர்களுக்கும் எங்களோட நன்றி தெரிவிக்கணும். ஏன்னா இன்னைக்கு ஒரு பல்கலைக்கழகம் வந்து சாத்தியமாயிருக்கு. அதுக்கும் நிதி ஒதுக்கி இருக்காங்க கல்வி அமைச்சின் ஊடாக. அது மட்டும் இல்லாம இந்த பல்கலைக்கழகம் வந்து எங்களோட 33 அம்ச கோரிக்கையில ஒரு பிரதான கோரிக்கையா இருந்துச்சு. ஏன்னா இன்னைக்கு நிறைய மாணவர்கள் வெளி மாவட்டங்களுக்கு போய் கஷ்டப்பட்டு இருக்காங்க. அப்படி இருக்கும்போது கல்விக்கு ஒரு தடை என்னைக்கும் இருக்கக்கூடாது. அதனால இன்னைக்கு நுவரேலியா மாவட்டத்தில் ஒரு பல்கலைக்கழகம் வர்றது ஒரு பெரிய சாதனையா தான் பார்க்கணும். இன்னொரு உதாரணம் நான் சொல்லியாகணும். நுவரேலியா மாவட்டத்தில் ஒரு மும்மொழி தேசிய பாடசாலை உருவாக்குறதுக்காண்டி திட்டத்தை வந்துட்டு இருக்காங்க. அது வந்து எங்களுக்கு உண்மைக்கும் ஒரு பெரிய சந்தோஷத்தை உருவாக்குது. ஏன்னா எங்களோட தேர்தல் வாக்குறுதியில அது ஒரு வாக்குறுதியா இருந்துச்சு. ஏன்னா இன்னைக்கு காலம் மாற மாற எங்களோட இளைஞர்களும் மாறிட்டே இருக்காங்க. அப்படி இருக்கும்போது அவங்களுக்கு இது ஒரு புதிய வாய்ப்புகளை உருவாக்கும் கட்டாயம். அதே மாதிரி எங்களோட தொண்டமான் வொகேஷனல் ட்ரைனிங் சென்டர், அதாவது ஹட்டன் தொழிற்பயிற்சி நிலையம், இதுக்கு கிட்டத்தட்ட 214 மில்லியன் ஒதுக்கீடு செஞ்சிருக்காங்க. ஏன்னா இந்த கோவிட் காலகட்டத்தில் நம்ம மக்களுக்கு வந்து இந்த ஜனாதிபதி சொல்லியிருக்க மாதிரி திஸ் இஸ் த டிகேட் ஆஃப் ஸ்கில்ஸ் டெவலப்மெண்ட் and to develop these skills we need a more resourceful vocational training center. அதே மாதிரி நான் இந்த தருணத்தில் ஒரு விஷயம் கட்டாயம் சொல்லி ஆகணும். சில எதிர்த்தரப்பில் இருக்க சில பாராளுமன்ற உறுப்பினர்கள் ஆரம்பத்தில் சொல்லியிருந்தாங்க உதவி ஆசிரியர் நியமனம் யாரும் வாங்கித்தரல. முதல் விஷயம் என்னன்னா 4.5 வருட காலமா இந்த உதவி ஆசிரியர்கள் ஏமாத்தப்பட்டிருக்காங்க. அவங்களுக்கு இந்த நியமனத்தை வாங்கி தரல. நாங்க அமைச்சு பொறுப்பு எடுத்தோன்னே நாங்க வந்து மீடியால போய் கூச்சல் எல்லாம் விடல. நாங்க வந்து உதவி ஆசிரியர் நியமனத்தை உடனே பெற்றுக் கொடுத்தோம். இதுக்கும் எதிர்த்தரப்புல இருக்கவங்க சொன்னாங்க அவங்க தந்த அழுத்தத்துலதான் இந்த உதவி ஆசிரியர் நியமனத்தை பெற்றுக்கோனு. ஆனா அதுல இருக்க உண்மையான விஷயம் என்னன்னா அவங்க தந்த அழுத்தத்துல நாங்க இதை வாங்கி தரல. எங்களோட ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ இருக்கனாலதான் இந்த நியமனத்தை எங்களால பெற்றுக் கொடுக்க முடிஞ்சு. அதே மாதிரி இந்த 1000 ரூபாவும் கிட்டத்தட்ட அதே கதை தான். ஆனா ஒரு விஷயம் நான் வரவேற்கிறேன். எதிர்த்தரப்புல நிறைய பாராளுமன்ற உறுப்பினர்கள் சொல்லியிருக்காங்க 1000 ரூபா நாங்க வரவேற்கிறோம், ஜனாதிபதியும் பிரதமரும் அதை சொல்லிருக்கோம், நான் கட்டாயம் வரவேற்கிறோம். ஆனா அதை எப்படி கொடுக்க போறாங்கன்னு கேட்டாங்க. நியாயமான கேள்வி. அதுக்கு ஜனாதிபதியும் சரி பிரதமரும் சரி தெளிவா சொல்லியிருக்காங்க நிறைய கம்பெனி வந்து ஒரு நல் வழியில தோட்டத்தை நடத்திட்டு இருக்காங்க. ஆனா அதே நேரம் அதுக்கு சமமா சில கம்பெனிமார் வந்து அதை ஒரு நஷ்டத்தை பாக்குற தோட்டமா மாத்திருக்காங்க. யார் யாரால 1000 ரூபா தர முடியுமோ கட்டாயம் தருவாங்க. January 2021 இருந்து யார் யாரால தர முடியலையோ அவங்களோட இருக்க அந்த அரசாங்க ஒப்பந்தம் டெர்மினேட் ஆகும். அது மட்டும் இல்லாம இன்னொரு விஷயம் நான் கட்டாயம் சொல்லி ஆகணும். இந்த 1000 ரூபா சம்பந்தமா நாங்க நிறைய போராட்டங்களை மேற்கொண்டிருக்கோம் கடந்த காலத்துல. எங்களோட தொழிற்சங்கம் மட்டும் இல்ல, ஏனைய தொழிற்சங்கங்கள் நிறைய போராட்டங்களை செஞ்சிருக்காங்க. அப்படி இருக்கும்போது இந்த போராட்டத்துல ஒரு முக்கிய புள்ளியா இருந்த ஒரு நபர் மருதை தலைவர் அவர்கள், வேவர்லி தோட்டத்தை சார்ந்த ஒரு நீண்ட கால தலைவர். அவரு நேற்று திடீர் மரணம் அடைந்தார். அதுக்கு அவரோட குடும்பத்துக்கு என்னோட ஆழ்ந்த அனுதாபங்களை தெரிவிச்சுக்கிறேன். அதே மாதிரி நான் இங்க இன்னொரு விஷயம் சொல்லி ஆகணும். இது வந்து ஒரு எதிர்த்தரப்புல இருக்க பாராளுமன்ற உறுப்பினர்கள் கிட்ட நான் இதை கட்டாயம் சொல்லணும். இதை யாரும் என்னோட ஆலோசனை இனத்துக்கு வேணாம், என்னோட அபிப்பிராயம் இனத்துக்கலாம். ஏன்னா இன்னைக்கு நீங்க பாத்திருப்பீங்க கடந்த சில நாட்களா இந்த விவாதம் அன்னைக்கு பேசப்பட்ட ஒரே விஷயம் வந்து இந்த 1000 ரூபா மட்டும்தான். ஆனா உங்களுக்கும் தெரியும் தேர்தல் காலங்களில் நீங்களும் ஒரு எப்படி சொல்ல ஒரு மக்களுக்கு ஒரு உறுதி அளித்திருந்தீங்க. நீங்க வந்து ஒரு பல்கலைக்கழகம் கொண்டாடுவீங்க. இன்னைக்கு அந்த பல்கலைக்கழகத்தை ஜனாதிபதியும் சரி பிரதமரும் சரி ஆதரிச்சிருக்காங்க. அப்படி இருக்கும்போது நீங்க இந்த வரவு செலவு திட்டத்தை ஆதரிப்பீங்கன்னு நான் நம்புறேன். ஏன்னா உங்களுக்கு மக்களோட நலன் முக்கியம். அதே மாதிரி இன்னொரு விஷயம் சொல்லி என்கிட்ட வந்து ஒரு குற்றச்சாட்டு வச்சாங்க ஒரு உறுப்பினர். அவர் சொன்ன விஷயம் வந்து நான் வந்து இந்த இந்தியா வீடு திட்டத்துக்கு மின்சார வசதி, தண்ணி வசதி, ரோட்டு வசதி நான் தரலன்னு. இது வந்து 2020 கட்டப்பட்ட இந்தியா வீடு திட்டம்னா எனக்கு புரியுது இவர் இப்படி பேசுறாரு. ஆனா இது வந்து 2016 கட்டப்பட்ட வீடு திட்டம்.
2 minutes left.
இது 2016, 2017, 2018 கட்டப்பட்ட வீடு திட்டம். அப்படி இருக்கும்போது அதுக்கு நான் எப்படி பொறுப்பு கூற முடியும்? ஆனாலும் அதுக்கு நாங்க நிதி வாங்கி நாங்க அந்த அறகுறையா இருக்க வீடுகளை முழுமையா முடிச்சிட்டு இருக்கோம். அப்புறம் இன்னொரு விஷயம் என்னன்னா, இந்த JDBSPCA பத்தி கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஒரு கேள்வி எழுப்பினாரு. அது சம்பந்தமா நான் வந்து கௌரவ பெருந்தோட்ட அமைச்சர் ரமேஷ் பத்ரன் அவரோட கலந்துரையாட பேசியிருக்கோம். அது கட்டாயம் மிக விரைவில் ஒரு தீர்வு வரும். ஆனா ஒரு விஷயம் அரசியல் ரீதியாக கட்டாயம் சொல்லி ஆகணும். ஒரு விரல் எங்களை கை காமிக்கும் போது 4 விரல் உங்களை திருப்பி கை காமிக்கும். 4.5 வருஷமா JDBSPCA உங்க கையில இருந்துச்சு. ஆனா அதுலயும் எந்த விதமான லாபமும் வரல. அத தயவு செய்து நினைவில் வச்சிருப்பீங்கன்னு நினைக்கிறேன். அப்புறம் எனக்கு ஒரு கடைசியா ஒரு கேள்வி இருக்கு. என்னன்னா, நீங்க பார்த்திருப்பீங்க இதுவரைக்கும் நிறைய பேர், அதாவது கூட்டப்பந்தத்தில் இல்லாத சில பாராளுமன்ற உறுப்பினர்கள், அவங்க சொல்ற விஷயம் என்னன்னா, கூட்டப்பந்தத்தினாலதான் எங்களால இந்த சம்பள உயர்வை பெற்றுக் கொடுக்க முடியல, கூட்டப்பந்தம் மூலியமா மட்டும்தான் இந்த சம்பள உயர்வை பெற்றுக் கொடுக்க முடியும். இப்ப நீங்க சொல்றது அது உண்மைன்னா,
எதுக்காண்டி
நீங்க ஒவ்வொரு தேர்தலும் ₹1000 நாங்க வாங்கி தரோம் சொல்றீங்க? ரெண்டுல ஏதாச்சும் உண்மை இல்லாடி பொய்யா இருந்தாகணுமே. அதை நீங்க முடிவு பண்ணுங்க, எது உண்மை எது பொய்னு. நான் நினைக்கிறேன் மக்கள் ஏற்கனவே தீர்மானிச்சுட்டாங்க. அது மட்டும் இல்லாம எனக்கு இப்ப நேரம் முடிந்தனால நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புறேன். What I would like to say, honorable members, is that I understand the war has taken an impact on all of us. You know, the aftermath of the war has taken an impact on not only the Tamils, not only the Sinhalese, not only the Muslims, not only the Christians, but Sri Lankans in general. And being the youngest parliamentarian here, I feel I speak on behalf of the youth of Sri Lanka, regardless of caste, creed, religion. When I say we do not want to take a step back and go back to the issues of the war which we faced 11 years ago, we are amidst a pandemic. We would appreciate it if we can come together and take a step forward and provide economic development, which we believe the president is capable of doing. With that being said, I hope this house comes together and we cooperate for the benefit of Sri Lanka. Thank you.
Thank you.